නිවේදනයයි 2023 මාර්තු 21 වන දින මාගේ නිවේදනයේ සඳහන් පෙත් සම්වලට අමතරව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකු නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත් සමග පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. 2022 නොවැම්බර් 23 වන දින සිට බලාත්මක වන පාර්ලිමේන්තුවේ සංශෝධිත ස්ථාවර නියෝග පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබාගත හැකි බව කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4-1 සහ 14 වෙනි වගන්ති සමග කිවිය යුතු 20 වෙනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 පෙබරවාරි 22 දිනති අංක 23-20 ඇදහිර 46 දරන අතිවිශේෂ ගැසපත්‍රය පරකරන ලද රෙගුලාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 27 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වෙනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 පෙබරවාරි 22 වෙනි දිනැති අංක 23-20 ඇදහිර 47 දරන අතිවිශේෂ ගැසපත්‍රය පළකරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වරායහා නාවික ඇමතුමා හිමල් සිරිපාල ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2020-21 වර්ෂය සඳහා ශ්‍රී ලංකා න්‍යායාලයන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වරාය නාවික ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා
කරමි. ඇවිල් කර්මාන්ත ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළ යුතුයි යෝජනා කරමි.
පෙත්සම් පිළිගැන්වීම රංජිත් සිංහබලාපිටිය ඇමතුමා. රංජිත් අජිත් මාන්නපෙරුම් ඇමතුමා.
ගරු කථානායකතුමනි, උඩුතු ත්‍රිපිටිය වරපලාන අංක 90-1 ඒ දරණ ස්ථානයේ පදිංචි ජේ.ඒ. උපාලි පෙරරා මහතාගෙන් ලැබුණු පෙත්සම් දෙකක් පිළිගන්වමි.
ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහත්මයා.
ගරු කථානායකතුමනි, බත්‍රමුල්ල පළවත්ත විජිතපුර ලියනගේ මාවත අංක 46-4 දරණ ස්ථානයේ පදිංචි පී.ඒ. රුණගේ මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලැබේ. ගරු ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය.
ගරු කථානායකතුමනි, පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ මාරතු 22 කාර්ය මණ්ඩලයේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම, ඒක මම දැන් පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. ඒ වගේම මේක මම මෙතන සභාගත කරන ඒ සමගම මේ විදේශ ණය පනතේ 2C වගන්තිය යටතේ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට විශේෂ අනුමැතිය ලබා දීලා තියෙනවා මේ පිළිබඳ වුවමනා ගිවිසුම් අත්සන් කරන්න. තුන්වෙනුව, ලංකාවට ණය දුන්න හැම පාර්ශ්වයකටම මම එවලා තියෙන විවෘත ලිපියත් සභාවේ දැන ගැනීම සඳහා මෙතන මම සභාගත කරනවා. ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් ලබා ගන්නට අපට පුළුවන් වූ බව මේ ගරු සභාවට නිල වශයෙන් දන්වන සිටින්ට මම කැමතියි. රාජ්‍ය මුදල් පිළිබඳ සියලු බලතල ව්‍යවස්ථාව මගින් පවරා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා මම අද IMF එකඟතා ලියවිල්ල සභාගත කරමින් අපට ලැබුණු විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ පළමු නිරපකාශය මේ පාර්ලිමේන්තුව හමුවේ කරන්ටයි මම දැන් සැරසෙන්නේ. මම පසුගිය ජූලි 9 වෙනිදා බාරගත්තේ ගිනිගත්තු රටක්, අවුලෙන් අවුලට පත් වෙලා තිබුණ රටක්, එට දවසක් ගැන අබමල් රේණුවක්වත් බලාපොරොත්තුවක් තිබුණේ නැති රටක්. නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රටක්. උද්ධමනය 73%ක් දක්වා ඉහළ ගිය රටක්. ඉන්ධන ගෑස් පෝලිම් වල මිනිස්සු දවස් ගණන් දුක් විඳින රටක්. පාසල් වැහිච්ච රටක්. දවසකට පැය 10ක් 12ක් විදුලිය කප්පාදු කරන රටක්. ගොවීන්ට වගා කරන්න පොහොර නොතිබුණු රටක්. නීතිය හා සාමය වැල්වැදිච්ච රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවැය පිටස්තරයන් පදිංචි වෙලා හිටපු රටක්. මැර කණ්ඩායම් තැන තැන පහර දීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මහමග මිනිසුන් මරා දැමපු රටක්. මේම පසුබිමක වගකීම බාරගන්න කිසිවෙක් කැමති වුණේ නැහැ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරේ බලන්න කල්ලිල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා. මගෙන් මේ ඉල්ලීම කළේ කවුරුත් වගකීම බාරගන්න ඉදිරිපත් වුණේ නැති අවස්ථාවකයි. මම කිසිම කොන්දේසිකින් තොරව අභියෝගය බාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ. මට මගේ කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. හැබැයි මේ කිසිවක් නැතත් මට තිබුණේ එකම එක ශක්තියයි. ඒ මම ඉපදුන, මම හැදුන, වැඩුන, මම අධ්‍යාපනය ලැබුව මගේ ආදරණීය රට යලි ගොඩ ගන්න මට පුළුවන් කියා විශ්වාසය විතරයි. ඒ විශ්වාසය තහවුරු කරන්නට අතීත අත්දැකීම් ගණනාවක් මට තිබුණා. වසර 2001 වෙද්දී රටේ ආර්ථිකය ඍණ වර්ධනයකට කඩා වැටුණා. නමුත් පාලනය බාර අරන් වසර 2කට අඩු කාලයක් තුල රටේ ආර්ථිකය හරිමගට ගෙන්වන්නට මට පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි, ටෝකියෝ ආධාර සමුළුව මගින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආධාර දිනා ගැනීමට මට පුළුවන් වුණා. අවාසනාවට පස්සේ පාලනය බාරගත්තේ ඒ මුදල් නිසි ආකාරයෙන් පාවිච්චියට ගත්තේ නැහැ. 2015 මම ආර්ථිකය බාරගත් තිබුණේ දුර්වල තත්ත්වයක්. නමුත් 2018 වන විට අයවැය ප්‍රාථමික අතිරික්කයක් ලබා ගන්න අපට හැකි වුණා. විවිධ සහන දෙන ගමන් වැටු 106කින් පමණ වැඩි කරන්නටත් අප ක්‍රියා කරා. මේ බරපතල අභියෝගය බාරගනිද්දී මා සතුව තිබුණේ අතීත අත්දැකීම් ඔස්සේ ඇති කරගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නැහැ කියන අදහස ඇතිව මම අභියෝගය බාරගත්තා. ගරු කථානායකතුමනි, IMF එකඟතාවය ලැබීමත් සමගම තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩනංවන්නට අපට මාවතක් විවෘත වී තියෙනවා. අපේ මාතෘභූමිය යලිත් ඔසවා තබන්නට අවකාශ උදා වී තියෙනවා. මේ ණය පහසුකම් යටතේ වසර 4ක කාලයක් තුල අපට ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ආධාරයක් හිමි වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 330ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා. ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා. IMF විස්තීර්ණ ණය පහසුකම් කියන්නේ ගිනි පොලියට ගන්නා තවත් ණයක් විතරයි කියලා අර්ථ දක්වන අයත් ඉන්නවා. මේ ලැබෙන මුදලින් මුළු රටේම ණයබර ගෙවා ඉවර කරන්නට බෑ කියමින් ഘോഷා කරන අයත් ඉන්නවා. එවැනි ප්‍රකාශ වලින් පෙන්눔 කරන්නේ එක්කෝ එයාගේ නොදැනුවත්කම නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරුවෙන් මේ රට අහිංසක ජනතාව රැවටීමට ගන්නා උත්සාහය. IMF විස්තීර්ණ ණය කියන්නේ වැටුණු රටක් යලි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා දෙන පහසුකමක්. ඒ සඳහා සකස් කර දෙන වේදිකාවක්. මේ පහසුකම ලබා දීමත් සමග අපේ ජාත්‍යන්තරයේ යලි පිළිගැනීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව තව දුරටත් බංකොලොත් රටක් නොවන බවට සාතිකයක් ලැබෙනවා. අපේ දේශීය බැංකු යලිත් ලෝකයේ පිළිගන්නා මට්ටමට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා. විදේශ ආයෝජකයන් යලිත් ලංකාව ගැන විශ්වාසය තිබෙනවා. ජාත්‍යන්තරයේ පුළුල් අවස්ථා ගණනාවකට අපට දොරගුළු හැරෙනවා. ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩනැගීමේ පදනම සකස් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ එකඟත්වයේ නිසා අපේ රටේ මූල්‍ය විනය නීතිගත වෙනවා. දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති රීති අලුතෙන් හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබුණු නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් මේ මගින් නිර්මාණය වෙනවා. ගරු කථානායකතුමනි, IMF සංවිධානයේ අපේ රට පිළිබඳව තීන්දුව ගැනීමට පෙර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්නට සමහර උත්සාහ ගත්තා. නොනවතින වර්ජන රැල්ලක් ඇතිකරන්නට, ආර්ථිකය කඩා බිඳ දමන්නට, රට ආරාජිත කරන්න සැලසුම් කරා. ඔවුන් බලාපොරොත්තු වුණේ කඩාකප්පල්කාරී ක්‍රියා මගින් IMF සහයෝගය ලබා ගැනීම වළක්වන්නයි. සමහර දේශපාලන කණ්ඩායම්, සමහර වෘත්තීය සමිති, සමහර ජනමාධ්‍ය මේ වැඩේට සෑහෙන්න මහන්සි වුණා. රට අස්ථාවර නිසා IMF සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැති නිසා IMF සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. මෙවැනි නොයෙක් බොරු ප්‍රචාර කරමින් රටේ ජනතාව පාර්ට බස්සන්න දඟ දැම්මා. නමුත් රටේ බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩවලට සහය දැක්වුවේ නැහැ. රටේ ඉදිරි ගමන එක් එක් දේශපාලන බලව්‍යාකෘති වෙනුවෙන් කඩාකප්පල් කරන්නට බහුතර ජනතාව කැමති වුණේ නැහැ. ඔවුන් රට වෙනුවෙන් වගකීමක් ඇතුව ක්‍රියා කළා. විවිධ දුෂ්කරතා මැද, නොයෙකුත් පීඩනයන් මැද ඒ සියල්ල ඉවසමින් දුක් කරදර විඳා දරා ගනිමින් රටේ බහුතර ජනතාව සංසූන්ව ඉවසීමෙන් කටයුතු කළා. අපට IMF එකඟතාවය ලබා ගැනීමට ඔවුන්ගේ කැපවීම විශාල ශක්තියක් වුණා. ඒ නිසා මුලින්ම මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය පළ කරන්නට කැමතියි. මේ කටයුත්තේදී අපේ නිලධාරීන් දිවාරෑ නොබලා ඊට වෙහෙස වුණා. සමහර අයට තර්ජනයක් කරා. ඇමතිවරුන් කැප වී කටයුතු කරා. මේ සභාවේ ගරු සාමාජිකයන් බොහොමයක් ඊට සහය දුන්නා. සමහරු ප්‍රසිද්ධියේ, තවත් සමහරු අප්‍රසිද්ධියේ. ඔවුන් සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමේ කාර්යයේදී අපේ ප්‍රධාන ණයහිමියන්ට අපට සහය දුන්නා. විදේශීය රටවල් ජාත්‍යන්තර සංවිධාන අපට සහය දුන්නා. විදේශීය රාජනායකයන් හා මැති ඇමතිවරුන් ජාත්‍යන්තර සංවිධාන නිලධාරීන් හා නියෝජිතයන් විදේශ රාජතාන්ත්‍රිකයන් සහ නිලධාරීන් අපට උදව් කරා. ඒ සියලු දෙනාට ශ්‍රී ලංකාවේ ගෞරවනීය ස්තුතිය පළ කරනවා. ගරු කථානායකතුමනි, අප මේ මුල පුරන්නේ අලුත් ගමනකට. මේ ගමනේදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු වෙනවා. අපේ සාර්ථකත්වයේ පදනම දැමෙන්නේ එතනින්. මේ සමහර ප්‍රතිසංස්කරණ අප 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් යෝජනා කර දැනටමත් ක්‍රියාවට නංවා තිබෙනවා. තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් අප හඳුන්වා දෙනවා. ඒ අතරින් වැදගත් කරුණු කීපයක් මම දැන් අවධානය කරන්නට කැමතියි. ඒ වගේම දැනට අප ක්‍රියාත්මක කරන සහ අනාගතයේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳත් මම මේ ගරු සභාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. රාජ්‍යයේ ආදායම් වැඩි කර ගැනීමේ සැලසුම 2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 2.3% බවට පත් කර ගැනීම අපගේ ඉලක්කයයි. ශ්‍රී ලංකා රජයේ ආදායම් මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3% ලෝකයේ වෙනත් රටවල් හා සංසද්දී අපේ රාජ්‍ය ආදායම පවතින්නේ 15 අගයක. ඒ නිසා අප සැලසුම් කරන්නේ 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% දක්වා වැඩි කර ගැනීමයි. ආංශික බදු සහන නොමැතිව සංස්ථාවේ ආදායම් බදු අනුපාතය 30% දක්වා දැන් වැඩි කර තියෙනවා. වැට් බඩු අනුපාතය 8-15% දක්වා වැඩි කිරීමට අප පියවර ගත්තා. වැට් බදු සඳහා ලබා ද ඇති නිදහස් කිරීමේ ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම සහ S වැට් ක්‍රමය අහෝසි කිරීමටත් පියවර ගන්නවා. 2025 අවම බදු නිදහස් කිරීමත් සහිතව දේපළ බදු ක්‍රමයක් වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නවා. රාජ්‍ය වියදම් කළමනාකාරය. විධිමත් වියදම් කළමනාකාරයක් ඔස්සේ රජයේ වියදම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර ගන්නවා. උද්දමයට සරිලන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැළපීමට අපේක්ෂා කරනවා. නමුත් මේ ගැළපීම සිදු කරන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුල. රාජ්‍ය ව්‍යවසාය හා බලශක්ති මිල, ඉන්ධන මිල තීරණය කිරීමේ දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණ ඉවත් කරනවා. ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි. අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලටගෙන සෑම සයමසකට වරක්ම විදුලි බිල ගැළපීමට පියවර ගන්නවා. මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බලයේ මණ්ඩල වැනි ආයතනෙහි ශේෂපත්‍ර යළිත් සකස් කරනවා. කල්මික්මු ස්වෛරීත්වයට අපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවි යුතු ණය ලෙස මාරුකර කිරීමට කටයුතු කරනවා. මිල ස්ථාවිය හා මූල්‍ය ප්‍රතිපත්ති උද්ධමනයේ අනුපාතය 104.6% අතර අනුපාතයට නැවත ගැනීමට කටයුතු කරනවා. මේ වන විට උද්ධමනය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට අපට හැකි වුණා. එසේම 2020 වසර මැද භාගයේ වන විට උද්ධමනයේ අනුපාතයේ තනි අගයක් දක්වා ගෙනීමට අපි උත්සාහ ගන්නවා. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය තුලදී මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වෙනවා. අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මේ මගින් මහා භාණ්ඩාගාරයට සිදු වෙනවා. දැනට පවත්න විදේශ විනිමය සීමා කිරීම හා නියාමන ක්‍රමයෙන් ඉවත් කරමින් විදේශ විනිමය වෙළඳ පොලේ කටයුතු වෙළඳ පොළ නිර්ණායක මත තීරණය වීමට යළිත් ඉඩ ලබා දෙනවා. තීරණය කරන ලද ඉලක්කයන් අනුව විදේශ සංසති ගොඩනැගීම සඳහා විදේශ මුදල් මිලදී ගැනීම මහ බැංකුව විසින් සිදු කරනවා. යහපාලනය දේශීය විශේෂඥන්ගේ අදහස් සැලකිල්ලට ගෙන IMF සංවිධානය විසින් රාජ්‍ය දුර්වලතා පිළිබඳ වාර්තාවක් සකස් කර තිබෙනවා. දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් රජය හා ආයතනික රාමුව තුළ ඇති අඩුපාඩු හඳුන්වා ගැනීමට මේ මගින් අවස්ථා ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණ මැඩලීමේ නීති සම්පාදනය කරනවා. අහිමිව වත්කම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුල් කිරීමටද අපේක්ෂා කරනවා. ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කරගනිමින් නව රාජ්‍ය මුදල් කළමනාකාර පනතක් කෙටුම්පත් කරනවා. සහනදායි බදු පදනම මත වාහන ආයන කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන් ආයෝජනය මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබා ගන්නා ආයතන ලේකණයේ ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තරද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනවා. මෙය විපක්ෂ ඉල්ලුවේ වටත් වැඩියෙන් අපි ක්‍රියා කරන්නේ. වර්ධනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනේ ප්‍රතිසංස්කරණ ඔස්සේ මධ්‍යම පරිමාණ හා දීර්ඝකාලීන ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීම ඇතුළත් මෙහිදී වෙළඳපොළ ප්‍රතිසංස්කරණයට අදාළ ක්‍රියාමාර්ග කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය වැඩිදියුණු කිරීමේ පියවර කුසලතා සංවර්ධනය බල ශක්ති ශේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණය මගින් අකාර්යක්ෂමතාවය හා පිරිවැය අඩුකර ගැනීමටද පියවර ගන්නවා. කාලගුණ වෙනස් වීම මත සිදුවන වෙනස්කම්ද මෙහිදී සැලකිල්ලට ගැනෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග IMF සැලසුමට ඔබ්බෙන් යන බහුවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියේදී හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථික ව්‍යුත්ත කිරීම හා ඩිජිටල්කරණය කිරීම ඔස්සේ තිරසාර ප්‍රතිජීවනයක් ලබා ගැනීමද මාධ්‍ය හා දීර්ඝකාලීන ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමද එහි අරමුණ. ඒ සමග අපේ දේවපාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. අප මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදයන් ඔස්සේ ඉදිරියට යමින් ව්‍යුත්ත හා විනිවිද පෙනෙන අයුරින් ඔවුන් සමග සාකච්ඡා අප ඉදිරියට ගෙන යනවා. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති කරගන්නා කොන්දේසි පිළිබඳ අවසන් තීරණ ගැනීමට පෙර ආතුව සියලු දේවපාර්ශ්වීය ණය හිමියන්ට ඒ ගැන දැන ගැනීමට හැකිවන ආකාරයේ ව්‍යුත්ත ක්‍රමවේදයක් අප අනුගමනය කරනවා. අනිකුත් විදේශීය ණය හිමියන් සම්බන්ධයෙන්ද අනුගමනය කරන්නේ මේ පිළිවෙත. එහෙදී සියලු ණය හිමියන්ට සාධාරණ වන අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කිරීම අපේ බලාපොරොත්තුවයි. අපේ නිල ණය හිමියන් වෙත විවෘත ලිපියක් යවමින් මා දන්වා සිටි ආකාරයට අපි කිසිදු ණය හිමියෙකුට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාටම සමානව සලකනවා. අප මෙතෙක් ඔවුන් සියලු දෙනා සමග විවෘත හා මිත්‍රශීලීව කටයුතු කරා ඉදිරියටත් එසේම කටයුතු කරනවා. අපේ ණයගැතිභාවයන් පිළිබඳ වාර්තාවන් නිරන්තරව ප්‍රකාශයට පත් කරනවා. රටේ ණය පිළිබඳ කිසිදු තොරතුරක් වසන් කරන්නේ නැහැ. ගඩු කතානායකතුමනි, අපි මේ ගෙවමින් සිටින්නේ දුෂ්කර කාලයක්. බදුබර නිසා සමාජයේ යම් කොටසකට දැඩි පීඩනයක් ඇති වී තියෙන බව අප දන්වනවා. ඒ වගේම උද්ධමනය හේතුවෙන් සමස්ත සමාජයේම පීඩා විඳින බවත් අපි දන්නවා. ඒ දැනට අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලින් ඈත් වෙන්නේ මේ අවස්ථාවේ අපට හැකියාවක් නැහැ. අප මුහුණ දෙන කටුක සත්‍ය එයයි. අප මේ වැඩපිළිවෙල මාස 6 න් 6ට සමාලෝචනය කරන්නට අපත් IMF සංවිධානයත් ක්‍රියා කරනවා. පළමු සමාලෝචනය සිදු කරන්නේ ලබන ජූනි මාසයේදී. දැනට ක්‍රියාත්මක කරන බදු ක්‍රමය සංශෝධනය කිරීම ගැන දැනටමත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. මහාග භාණ්ඩාගාරය සංශෝධන යෝජනා සකස් කරමින් යනවා. ඒ වගේම විවිධ විද්වතුන් ආර්ථික විශේෂඥයන් මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඔවුන් සියලු දෙනා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පසු පොදු එකඟතාවයකට එළබෙන්න අපට පුළුවන් වේවි. ජූනි මාසයේ සමාලෝචනයේදී මේ බදු සංශෝධන අපේ සැලසුමට ඇතුළත් කරන්නට IMF සංවිධානය සමග අප සාකච්ඡා කරනවා. ඊට අමතරව කාලීනව අවශ්‍ය වෙනත් ප්‍රතිපත්තිම සංශෝධන ගැනත් අප සාකච්ඡා කරනවා. මේවා හැඟීම් වලින් අරගල වලින් විසඳා ගන්නට පුළුවන් දේවල් නෙවෙයි. මේ ගැටළු විසඳාගත යුත්තේ සීඩුවෙන්, සැලකිල්ලෙන් හා බුද්ධියෙන්. ගරු කථානායකතුමනි, අපි මේ ගත කරන්නේ අමාරු කාලයක්. හැබැයි අපේ අමාරුකම් දුෂ්කරතා තාවකාලිකයි. වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල අපට ටික කලකින් ලැබේවි. හෙට දවසේ රට බාර ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන් අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අප මේ කැපවීම කළ යුතුයි. අප මේ එකඟතාවයට අනුකූලව ඉදිරි වසර හතර පුරා නිසි මූල්‍ය විනයක් සහිතව ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කළොත් රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් ආර්ථික පදනමක් සැකසෙනවා. අප මේ මාර්ගයෙන් ඉවත් වුණොත් පසුගිය අප්‍රේල් මාසයේ තිබුණ තැනටත් වඩා අන්ත අයහපත් තත්ත්වයකට මුළු රටම ඇද වැටෙනවා. IMF එකඟතාවයේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අප්‍රේල් 3 සතියේ දින නියම කරන්නට අප ක්‍රියා කරනවා. මේ ගිවිසුම එකඟතාවයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊට පස්සේ පමණයි මට දෙවනි රවුමේ සාකච්ඡා කිරීම ආරම්භ කරන්නට පුළුවන්. එෙහිදී ඔබේ අදහස් සමග සහයෝගයද ලබා දෙන ලෙස මේ ගරු සභාවේ සිටින ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. IMF එකඟතාවය ඇති වූ පමණින් අපට සෑහීමකට පත්වෙන්න බෑ. මේ ගමනක අවසානය නෙවෙයි. තවත් දීර්ඝ ගමනක ආරම්භය තමයි. දැන් අපි අපේ උත්සාහයෙන් මේ ගමන යා යුතුයි. අපේ ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි. ඒ සමගම රටේ ආදායම් වැඩි කරගත යුතුයි. දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතුයි. වැඩි වැඩියෙන් විදේශ ආදායම් ලබා ගැනීමේ මාර්ග නිර්මාණය කරගත යුතුයි. ලෝක වෙළඳපොළේ පමණක් නොව අපේ කලාපීය වෙළඳපොළේ අපේ කොටස පුළුල් කරගත යුතුයි. දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව නොබියව ක්‍රියාත්මක කළ යුතුයි. මේ සියල්ල ලෙහෙසි පහසු ඉලක්ක නොවේ. නමුත් රට වෙනුවෙන් කැපවීමෙන් අප මේ ගමන ඉදිරියට යා යුතුයි. මේක අසීරු ගමන. අපි මේ අසීරු ගමන සීරුවෙන් යමු. අපේ මූලික ඉලක්කය වියුත්තේ රට ගොඩනැගීම පමණයි. පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් අපේ ඉලක්කය රට ගොඩනැගීම පමණයි. අන්න එහෙම හිතුවොත් අපට මේ ගමන වඩාත් කඩිනම් හා සාර්ථකයක් කරගන්න පුළුවන්. ගරු කථානායකතුමනි, IMF සංවිධානය සමග අප ඇති කරගත් සැලසුම් වසර 4කදී ක්‍රියාත්මක කර අවසන් කළ යුතුයි. නමුත් අපේ ශක්තිය අදිෂ්ඨානය මත එය වසර 3ක් හෝ 3.5ක් තුළ අවසන් කරගත හැකි. අපි ඊට උත්සාහය දරමු, වෙහෙසෙමු. මෙතනදී අප විශේෂිත කරුණු කීපයක් ගැන වැඩි බරක් තැබිය යුතුයි. පළමුව, සමාජයේ පහළම ස්ත්‍රියන් සිටින ජනතාව වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සහතික කිරීම. දෙවනුව, රුපියල ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ග සහ විධිමත් සැලසුමක් ක්‍රියාවට නැංවීම. තුන්වෙනුව, දූෂණය මැඩලීමේ නීති රීති වහාම සම්මත කොට ක්‍රියාවට නැංවීම. මම හිතන්නේ අපේ අධිකරණ ඇමතුමා මේ පිළිබඳ කෙටුම්පත ළඟදීම ඉදිරිපත් කරයි. සිව්වෙන්න, සමාජයේ සිදුවිය යුතු වෙනත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා අවධානය යොමු කිරීම. ඒවා හඳුනා ගැනීම හා ප්‍රතිසංස්කරණ සඳහා මුලපිරීම. ගරු කථානායකතුමනි, DS සේනනායක අගමැති සමයේ අපේ රටේ කිසිදු විශේෂණයක් ලබා ගත්තේ නැහැ. පසු අපේ රටේ ආදායමෙන් වැඩ කටයුතු කරනවා වෙනුවට පිටරටින් ණයගෙන රට කරවීමේ සම්ප්‍රදායක් ඇති වුණා. අප සියලු දෙනා අද මේ දුකට පීඩාවට පත්ව සිටින්නේ ඒ සම්ප්‍රදාය පිළිකාවක් බවට පත් වූ නිසයි. අපට හැමදාමත් ණය ගන්න බෑ. අප උත්සාහ ගත යුත්තේ ණය නොගන්නා ජාතියක් බවට පත්වීමයි. මේ අසීරු සමයෙන් ගොඩේන්ට අප සියලු දෙනා එක්විය යුත්තේ ඒ නිසයි. අප ඉදිරි අවුරුදු 10 තුළ අප මෙතෙක් ගෙන ඇති සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ නිවැරදිව ඉදිරියට ගියොත් අපට ඒ තත්ත්වය උදා කර ගන්නට පුළුවන් බව මට විශ්වාසයි. ඒ ණය ගෙවීමෙන් අනතුරුව රටේ වියදමට ශ්‍රයිලන ආදායම අපිටම උපදවා ගන්නට පුළුවන් ශක්තියක් අපි ඇතිකර ගත යුතුයි. උත්සාහ ගත්තොත් වෙහෙසුනොත් අපට ඒ කරන්නට පුළුවන්. ඒ මාර්ගයේ ගියොත් නිදහසින් වසර 100ක් පිරෙන 2048 දී අපේ රටේ ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගන්න අපට පුළුවන්. මෙහිදී තවත් කරුණක් ඔබේ අවධානයට යොමු කරන්න මම කැමතියි. මෑකදී එක මතයක් ප්‍රකාශයට පත් වුණා. තේරවාදී බෞද්ධ රටවල් හැම විටම ආර්ථික අතින් දුප්පත් කියලා. දැන් තායිලන්තයේ මේ මතය බිඳ දමන්නට වෙහෙස වෙනවා. ලෝකයේ තේරවාදී කේන්ද්‍රස්ථානයේ සැලකෙන අපිත් ඒ මතය බිඳ දමන්නට වෙහෙසිය යුතුයි. අප සියලු දෙනාම එක් මවකගේ දරුවන් ලෙස එක් හිතින් වෙහෙස වුවොත් ඒ මතය බිඳ දමන්නට අපට පුළුවන්. ශ්‍රී ලංකාව යලිත් ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කීර්තියට පත් කරන්නට අපට පුළුවන්. ගරු කථානායකතුමනි, මම මුලින්ම අගමැතිවරයා ලෙස පත් වූ අවස්ථාවේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ව්‍යායාමයට විපක්ෂයේ සහය ඉල්ලා සිටින. නමුත් මට ඒ සහය ලැබුණේ නැහැ. ඉන්පසුව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවෙත් මම විපක්ෂයේ සහය ඉල්ලා සිටියා. නමුත් දුන්නේ නැහැ. අයවැය විවාද අවස්ථාවෙත් මම විපක්ෂයේ සහය ඉල්ලා සිටියා. සහය ලබා දුන්නේ නැහැ. වර්තමාන පාර්ලිමේන්තු සැසිවාරයේ විවෘත කරන අවස්ථාවේදී මම විපක්ෂයේ සහය ඉල්ලා සිටියා. නමුත් මට කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නැහැ. ඒ අවස්ථාවල විවිධ හේතු කියමින් ඔවුන් සහය ලබා දීම ප්‍රතික්ෂේප කරා. මගේ පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි කිව්වා. ජාතික ලයිස්තුවෙන් අගමැතිවරු පත් කරන්නට බෑ කිව්වා. මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නොවෙයි, රාජපක්ෂලා බේරා ගැනීම කියලා කිව්වා. අසීරු වැල්පාලයෙන් මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙමෙයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියලා කිව්වා. නමුත් ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල්පාලමේ එගොඩ කරන්නට මට ක්‍රියා කර බව දැන් ජාත්‍යන්තරයෙන් පිළි අරගෙන තියෙනවා. විපක්ෂයේ චෝදනා සත්‍ය නොවන බව දැන් සනාථ වෙලා තියෙනවා. විපක්ෂයේ චෝදනා වලට මම උත්තර දෙන්න යන්නේ නැහැ. අතීතයේ විවේචන කිරීම මගේ කාර්යය නෙමෙයි. මගේ කාර්යය අනාගතයේ ගොඩනැංවීමයි. අතීත වැරදි යලි සිදු නොවන අන්දමට නීති රීති සහ පසුබිම් සකස් කරමින් අනාගතයේ ගොඩනැගීමට මම වෙහෙස වෙනවා, කැප වෙනවා, ක්‍රියා කරනවා. අදත් ඒ නිසා මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට එක් වෙන්න කියලා. මම ඔබතුමන්ල එක්ක වාද කරන්න ගියේ නැහැ. මං ගැන කිව්වා ගැන පිළිතුරු දෙන්න ගියේ නැහැ. මට විපක්ෂයේ සහයෝගයේ වමනා නිසා. මම ඔබේ දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියන්නේ. තමන්ගේ බලය ගැන හිතන්න කලින් රට බලවත් කිරීම ගැන හිතන්න. අනික් දේශපාලන මතිමතාන්තර වලදී සම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න. ඒත් රටේ ආර්ථික නංවාලීමේ ව්‍යායාමයේදී සමස්ත දේශපාලන රාමුවෙන් එළියට එන්න. ආර්ථික නංවාලීම මේ වෑයමට සහය දෙන්න. අනික් හැම කරුණක් ගැනම අපි විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මේ කාරණේ ගැන අපිට එකට එකතු වෙලා වැඩ කරන්න උවමනයි. මම නැවතත් ඒ ඉල්ලීම කරනවා. රටේ ආර්ථික ගොඩනැංවීම සඳහා IMF එකඟතාවයේ ක්‍රියාත්මක කිරීමට කරුණාකර ඔබේ සහය දැන්වත් ලබා දෙන්න. මේ මල්වට්ටිය අපි හැමෝම අතගසමු. මේ සභාවටත් ඔබතුමාටත් ස්තුතියි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න චවින්ද විජේසිරි මැතිතුමා, විපක්ෂ නායකතුමා.
නායකතුමා, මම ඉල්ලීමක් කරනවා. අපේ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කතාව පිළිබඳව පුළුල් පාර්ලිමේන්තු විවාදයකට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම අද දවසේ එතුමාගේ ප්‍රකාශයට පිළිතුරක් ලබා දීම සඳහා මටත් අවස්ථාවක් ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ මේ මොහොතේදීම බැරි වුණත් විවාදය පටන් ගත්ත වෙලාවේ පළවෙනි අවස්ථාව මම ලබා ගන්න අපේ ජනාධිපතිතුමාට ප්‍රතිචාර දක්වා.
අද ඉඳලා වුණත් විවාදයට සූදානම් ආණ්ඩු පක්ෂ. දැන් පටන් ගන්න පුළුවන්. අද මුදල් 52ක්
තියෙනවා.
සියලු ලේඛන අද සභාගත කරලා තියෙනවා.
සභාවේකංගද විපක්ෂ නායකතුමා,
කරු කතානායකතුමනි, අපිත් සූදානම් අද ඉඳලා විවාදයට.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලට යමු එහෙනම් අපි. චමින්ද විජේසිරි මහත්මයා මුදල් නැමැතුමාගෙන් අහන්න. ජනාධිපතිතුමා
මේ විවාදයේ කරන එක අරමුණක් එක්ක දෙපැත්තෙම විවිධ අදහස් ප්‍රකාශ කරලා කොහොමද එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්න කියලා. එතකොට මට පුළුවන් ජාතික සභාවත් මුණ ගැහෙන්න.
ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, ගරු ජනාධිපතිතුමා අභියෝගයක් කරා අදම විවාදය පවත්වමු කියලා. ඒකට සූදානම්. මේ විවාදය තුළ අපිට එකතු වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඒ එකතු වෙන්න පුළුවන් තැන්වල අපි එකතු වෙනවා. විකල්ප යෝජනා තියෙන තැන්වල විකල්ප යෝජනා ඉදිරිපත් කරනවා. ඉතින් දැන් ආපහු ආපස්සට යන්න එපා. අද ඉඳලම පටන් ගමු. අපි ලෑස්ති.
සභානායකතුමා.
ගරු කථානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමන් විසින් අද ඉතාම පැහැදිලිව මෙතෙක් කාලයක් තිස්සේ මාස 7-8ක් තිස්සේ විවිධ දේශපාලන මතිමතාන්තර මත ඉදිරිපත් වූ ප්‍රශ්නත් ඒකරාශි කරගෙන තමයි ඒ කතාවේදී පිළිතුරු දුන්නේ. උදෙක් IMF එකේ ලැබුණු ඒ සහය, ඒ වගේම ඒකට සම්බන්ධ වූ පිරිස්, ඒකේ කොන්දේසිය සියල්ලද සභාගත කරනවා. මේ පිළිබඳ වරින් වර ප්‍රශ්න ආවා. හැබැයි අද දිනට නියමිතව තිබෙනවා මුදල් රෙගුලාසි පිළිබඳව යෝජනා දෙකක්. ඒකත් සමගම මේ විවාදය ආරම්භ කළ පවත්වාගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ.
බොහොම ස්තුතියි. ඇයි විමලි විරංසමෙත්තුමා?
ගරු කථානායකතුමනි, ගරු ජනාධිපතිතුමාගෙන් දැනගන්න කැමති, එතුමා ඉදිරිපත් කරපු අදහස් වලට අනුව දැන් පහුගිය අමාත්‍ය මණ්ඩලයේදී තීන්දුවක් අරගෙන තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සතුව තියෙන රජයේ කොටසුයි, ඒ වගේම රෝහල මොකද්ද මේ ලංකා හොස්පිටල් එකේ කොටසුයි විකුණන්න. මීට කලින් කිව්වේ පාඩු පොඩ අහගෙන ඉන්නකෝ, ඔයගොල්ලෝ මේ IMF එකෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහුවම නිකන් පිම්බෙන්න එපා. මාර IMF එක දන්නු නම් මේ වගේ මැට්‍රෝ ටිකක් මෙහෙම පිම්බෙන උන් ටිකක් ඉන්නේ කියලා සත පහක් දෙන්නේ. ගරු කථානායකතුමනි, කරුණාකරලා මගේ ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න. ගරු කථානායකතුමනි,
නිශ්ශබ්ද වෙන්න මන්ත්‍රීමාලා, නිශ්ශබ්ද වෙන්න.
කපුටු කක්කා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ගරු කථානායකතුමනි, මගේ ප්‍රශ්නේ තමයි ගරු ජනාධිපතිතුමා කැමති නම් පිළිතුරු දෙන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන තමයි විකුණනවයි කියලා මීට කලින් කිව්වේ. අපි කැමතුණක් නැතත් මේ ලාභ ලබන ඒවා මොකටද විකුණන්නේ? ඊළඟට ලාභ ලබන ඒවා විකුණුවම ඒවා ගන්න විදේශ ආයෝජකයෝ නම් ඒ ලාභය අරගෙන යන්නේ මේ රටේ ඩොලර් වෙළඳපොලෙන් තියෙන සල්ලි ඩොලර් කරලා, රුපියල් ඩොලර් කරලා. එතකොට මේ විදේශ විනිමය පීඩනය වැඩි වෙනවද අඩු වෙනවද? කරුණාකරලා ඔබතුමා මට ඒකට උත්තරයක් දෙන්න. IMF එකෙන් අහලා හරි.
ඔව් මේ හර්ෂණි සිල්ලා.
ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාවලියට අපි දීර්ඝව පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා මේ විවාදයේදී. නමුත් අපි ගරු ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ, ජනාධිපතිතුමනි, අපි හැමදේටම විරුද්ධ වුණේ නැහැ. ඇත්ත වශයෙන්ම ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න කලින් ඉඳන් අපි මේ සභාවේදී එවකට රජයට කිව්වා කරුණාකරලා මේ අවස්ථාවේදී IMF එකත් සමග සාකච්ඡාවකට යන්න, එහෙම වුණොත් රට බංකොලොත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, අපේ ගරු නායකතුමා කිව්වා වගේ අපිට එකඟ වෙන්න පුළුවන් අවස්ථා කීපයක් මේකේ තියෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. අපි කුහක වෙන්නේ නැහැ. හරි, පස්සේ හරි ගිය එක ගැන අපි සතුටු වෙනවා. ඔබතුමාට මේ කට්ටිය එදා වෙනස් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන අපි සතුටු වෙනවා. හැබැයි මේකේ බොහෝ තැන් තියෙනවා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙලා තියෙන අවස්ථා. ඒවා අපි වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා අපි ධනාත්මකව මේ විවාදයට සම්බන්ධ වෙමු කියලා කියනවා ගරු ජනාධිපතිතුමනි.
චමින්ද විජේසිරි මන්ත්‍රීමාගේ ප්‍රශ්නය අහන්න මුදල් නැමැතිතුමාගෙන්. ඔව් ජනාධිපතිතුමා.
මට ඕන අතීතය ගැන කතා කරන්නේ අපි කොහොමද එකට වැඩ කටයුතු කරන්න කියලා. මම සභාවෙන් ඉල්ලා තියෙනවා IMF සමග ආව එකඟතාවයට අනුමැතිය දෙන්න. අනුමැතිය දෙන්නේ නැත්නම් මට ගිහින් කතා කරන්න බෑ දෙවනි රවුමේ අපේ නායකරුවන් එක්ක. I can only speak with the creditors, both bilateral creditors, multilateral creditors and the private bondholders if the parliament is prepared to accept the IMF report. So I urge this house to accept the report. If you have any issues, you can talk it over with the IMF when they come back. That's all I'm asking. I am not getting into a debate. These are the requests that I have made. Thank you.
Thank you, sir.
Honorable Speaker, I think the Honorable President should understand you have presented the report and you have made a presentation in Parliament. Just because you present a statement and a report in Parliament, we cannot agree without proper examination and scrutiny and proper parliamentary debate. So what we are proposing is, let's go ahead with the debate, and I would very humbly request Honorable President to remain in Parliament and listen to the progressive and constructive proposals that we have, take cognizance of it, and then at the end of the day, we can agree on things that we can agree, and we part ways on issues we cannot agree. It's simple as that. It's called practical politics. It's called pragmatism. Let's do that. Yeah. We are not willing, just because the President makes a statement, to approve anything willy-nilly without proper scrutiny and examination.
Right. That's good.
Thank you.
We start the debate, Honorable Speaker. I think there's enough time till third week of May. And if the National Council wants, third week of April, I will also meet them. I'll have my officials to meet them. But at the end of the day, there's only one issue.
Yeah.
Do you approve the report or not? I can't force everyone to accept the report. They may find reason not to support it. But then I have to know, world has to know where we stand. And we will ask for a vote by name. And that's all. You vote whichever you want. We are not forcing anyone to say. But if I don't get it, I can't go and continue the second round of negotiation. That's all I have said. I am not trying to force you all. I am only asking you, give me a reply one way or other by the third week of April, whether you want it or not. So you all explain that. And there is no need for me to be in this house. I have to do other work on the negotiation. But the rest of them are there. The two state ministers took part in all the negotiations. The foreign minister was there. Prime minister knows. There are other ministers. So I think we will leave it to them. The minister of energy over involved. So I think they are as good as me to answer. In fact, they have been spending more time with them than I have. So they'll answer more questions than I do.
Thank you.
Mr. Speaker, I don't think there is a disagreement between the President and those MPs on that side of the aisle and us in the opposition. We are fully equipped to take up the challenge of the government to commence the debate right now, but I would respectfully request we commence the debate after the questions, because I have a very poignant question to ask regarding the divestiture of shares of profitable government institutions. Yes. So after the questions, we'll commence the debate.
Yes, and
it was only a humble request for Honorable President to remain, if possible, in Parliament so that he could take due recognition himself, not these bogus representatives of his who were anti-IMF.
Yes.
They were the people who were talking about boycotting IMF. They were the people who were saying IMF is a deshadrohi.
That's enough. You take it up at the debate. So let's go ahead with the questions.
So I mean,
to start the debate soon.
I am very much okay with exchanging ideas with a pro-IMF president.
Yes, very good.
But the pro-IMF president.
Oh, Sabha Nayak.
The pro-IMF president.
No, that is enough. So you can take it up at the debate.
Garu Kathanayaka Tumani, then Mama Yojana Kadam, Nyapatri, Arambakala, Nyapatranu Yang, Nyapatri Anu, but we are the Arambakaranat, Garjanat Batman, Parashwali Pase, Garjanat, other that was a Katu Tino Sabahavi.
No,
Garu Kathana,
let's finish the date's work.
Point of order, Vipakshe Indaya, Sayoga Dunakiwa.
No, that is not a point of order, my dear.
I got to reply.
Yeah.
So
you have enough time in the debate.
This is the first time we have to do this.
That is all.
Exactly correct.
No, I have nothing to worry about. I know who you are. So don't worry about that. I know that. I know about you.
Api awasnya melalui sahaja itu dulu lah. Mama, mama, mama mata kerana kembali. ඒ 21 වෙනි විවස්ථා සංශෝධනයේ ලබාගත් ජයග්‍රහණය දැන් අධිකරණයට විරුද්ධව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටියට ගෙනලා තියෙනවා.
මැතිවරණ කොමිසමේ
පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටියට ගෙනලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය ගෙනලා තියෙනවා වරප්‍රසාද කමිටියට.
ප්ලීස්
මැතිවරණ කල් දාලා තියෙනවා. මෙව තමයි ප්‍රජාතන්ත්‍රවාදය අපිට වැදගත්. මෙව ස්ථාපිත කරන්න ඕන. මැතිවරණ කියන්න ඕන.
චමින්ද විජේ මුදල් ඇමතුමා උත්තර දෙන්න. What is the nonsense? No, my dear, but you have the time at the debate. So why you waste time here? Yeah, Iran Vikramathana.
Nisa, Janathipeda Yana Nisa, make you anne, kiwa wage bohom issuti prakashayata, e wage ma meka api vaadi vivada karanne ne ekat. අනිත් එක වැදගත් දෙයක් කිව්වා අපි අනාගතය ගැන හිතන්න ඕනේ කියලා අතීතය ගැන හිතන්නේ නැතුව. හැබැයි එක කරුණක් තියෙනවා ජනාධිපතිතුමා අපි ඉස්සලත් වරදගත්තා දැනුත් වරදගන්න බෑ. අතීතය ගැන හිතනකොට අපි හොරු අල්ලන්න ඕනේ විශ්වාසය ඇති කරන්න. විශ්වාසය ඇති කරන්න. විශ්වාසය ඉතින් අතීතය දිහා බලන්න ඕනේමයි කියන එක මම මෙතන ප්‍රකාශ කරන්න ඕනේ.
Thank you. Yeah, you go ahead with.
Yeah. මම එකක් කියන්න කැමතියි. මම එකක් කියන්න කැමතියි. දැන් අපි කෙටුම් පතක් ඉදිරිපත් කරනවා. ඒක එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට හා සමානද නැද්ද කියලා මෙතන බලලා ඒ ගැන සාකච්ඡා කළා. ඔබට සංශෝධන තියෙනවා නම් ඒවත් පිළි අරගන්න. ගිය සැරේත් කරුණාකරලා මේ කතාව මතව අරගන්න එපා. මම අගමැති වෙලා හිටපු ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙලා හිටපු ආණ්ඩුවේ මේවා ගැන විභාග කරා. මේක විභාග කරේ මම නෙමෙයි. ඒක විභාග කරේ ආනන්ද විජේපාල මහත්මයා. ඉතින් ඒකෙත් නඩු දාලා මේ පැත්තේ ආයතත් නඩු දාන්න සිදු වුණා. ඉතින් කියන්න එපා මේ රටේ අපි මේවට සම්බන්ධ වෙලා නැහැ කියලා. මේ ඔක්කොම අපි හොයලා තියෙන්නේ. ඒක ඒ නිසා අපි ඒක තව ඉදිරියට යනවා. I am very happy that you have brought it up when the minister of justice puts the draft the bill when he puts the bill kindly study it and look at what are the amendments that we can all agree on, but it has to satisfy the UN resolution on anti-corruption. I think that is about the best standards we can use. So the members there is being appointed by the Constitutional Council. At the moment you have to now select some people for the bribery commission. Unlike earlier times when the president selected them and sent them for approval, now the council has to select them and send them to me. I will appoint them. So the you all have now taken the responsibility, the parliament, of appointing the people who will now go into this issue and not the president. So everything is, the ball is in the parliament's court.
Mudalamantuma Uttaradenda. මේ ඇතිනේ දැන් මේක දැන් විවාදයේ තියෙනවා විවාදයේ දිගන්න ඔක්කොම අපි ඉක්මනට මේක ඉවර කරලා විවාදෙට යන්න you take your own time මොකද point of order එක විමල් විරවංශ මන්තුමා
ගරු කතානායකතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙතුමා කිව්වා ආනන්ද අබේපාල කියලා කෙනෙක් ගැන අපි ආනන්ද විජේපාලද අබේපාලද මන් දන්නේ නැහැ එයා තමයි මේ දූෂණ හොයනවයි කියලා කරේ කියලා කරුණාකරලා කියන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. කාගේ කවුද කොහේ කෙනෙක්ද මොනවා මොකද කවුද කියලා
ගහගන්න පොයින්ට් ඕෆ් ඕඩර් එකක් නැහැ එතන. වෙල්ගම මැතුමා.
ඔව්. මම ඇත්තටම අද බොහොම හදවතින් එකඟව ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ රට බංකෘත්භාවයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා කවුරු හෝ වේවා අපේ ජනාධිපතිතුමා බොහොම මහන්සියක් ගත්තා. විපක්ෂයේ සහයෝගය දුන්නා. කොහොමාරි අපි IMF එකෙන් මේ ජයග්‍රහණය ලැබපු එක ගැන මම හිතන්නේ විපක්ෂයේ හැටියට අපි සන්තෝෂ වෙන්න ඕන. අනිත් එක තමයි මේකට සම්පූර්ණ සහයෝගය මම නම් දෙනවා. මොකද අපේ රට වැටලා තියෙන්නේ. හරි අපි හැමදාම හොරු 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 කියනවා. අපි අල්ලන හොරෙකුත් නැහැ. අපි අල්ලන හොරෙකුත් නැහැ. හැබැයි මේ දෙපැත්තෙම ඉන්නවා. කරුණාකරලා දැනගන්න මේ මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 30ක් ඉන්න මිනිහෙක් ඇරෙන්න කියන්නේ මේ දෙපැත්තේම ඉන්නවා නමුත් මේ හොරු අල්ලන්නේ නැහැ මේ අල්ලන්නේ නැහැ මොකද අල්ලන්නේ නැත්තේ අහුනොත් දිගටම ඔක්කොම අහු වෙනවා. අනිත් එක මේ සල්ලි එකක්වත් මේ රටේ නැහැ. මේ රටේ මේ සල්ලි නැහැ. හරි. ඉතින් ඒක නිසා මම කියනවා අපි ඔක්කොම සහයෝගය දෙමු මේ වෙලාවේ. ඔය ජනාධිපතිතුමා ඔක්කොම කිව්වා මේ IMF එක ගන්න බෑ කියලා. නොයෙකුත් තර්ක විතර්ක දෙනවා. මම දන්නවා මේ මේ විපක්ෂිනු ගිනාවා අපි පැත්තෙම ගිනාවා මේ IMF එකේ සල්ලි ගන්න බෑ. අහවල් එකේ හින්දා දෙන්නේ නැහැ. නොයෙකුත් තර්ක ගිනාවා. නමුත් දැන් ජනාධිපතිතුමා ගෙනල්ලා තිනවා. ඉතින් ඒක නිසා මම කියනවා අපි මේකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන මේ රට ගොඩ දාන්න. ඉදිරි අනාගතයේදී මේ රටේ ඉන්න පොඩි දරුවන් මේ දරුවන් වෙනුවෙන් අපි කතා කරමු. නැත්නම් මේ ඉන්න මල
නෙවෙයි මුදල් නැවතුම උත්තර දෙන්න ප්‍රශ්නෙට. ඔව්.
පුංචි අවස්ථාවක් ගන්නනේ අපේ වෙල්ගම් ඇත්තමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි එතනදී පුංචි අඩුපාඩුවක් වුණා විපක්ෂෙත් සහයෝගය ලැබුණයි කියන එක. අපි නිරන්තරයේ වේදිකාවේ දැක්කා IMF එක ගත්ත දවසට අපේ ආණ්ඩුවෙන් ණය ගෙවන්නේ නැහැ කියලා කිව්වා. මෙතන ඉන්න ප්‍රධාන පෙළේ පළවෙනි පෙළේ ඉන්න දෙතුන් දෙනෙක් IMF එකේ ණය කවදාවත් ගෙවන්නේ
නැහැ. හරි මන්තුමා ඔක විවාදෙදී ගන්න.
ඒක මතක තියාගෙන විවාදය ආරම්භ කරමු කියලා කිව්වා.